ඌවේ ගුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම පහේ අපේ හපනුන්ට ගණිතයේ පාඩම කියලා දෙන්න. අද දවසේ පහේ හපනුන්ට ගණිතයේ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ පස්සර ඉසිපතන විද්‍යාලයේ ගාමිණී ගුණසේකර ගුරුපියාණන්.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ දරුවන්ට ගණිත පාඩමක් අරගෙන තමයි මම ඔයාලා ගෙදරට ආවේ. දැන් එහෙනම් පොතක් පැන්සලක් මකනයක් අඩි රූලක් තියාගෙන මාත් එක්ක ගණන් හදන්න සූදානම් වෙන්නකෝ. මම හිතනවා හැමදාමත් ඔයාලා ගුවන් විදුලිය ළඟට එනකොට මේ වගේ පාඩම් වැඩවලට අවශ්‍ය දේවල් අරගෙන එනවා ඇති කියලා. ඉතින් දරුවනේ එහෙනම් අද මාත් එක්ක මේ පාඩම අපි කරමු. හරි. ශිෂ්‍යත්ව විභාගය කියන්නේ අපිට ගොඩක් වටිනවා. ඇයි අපිට වටින්නේ? අපිට එකෙන් අලුත් ඉස්කෝලේකට යන්න පුළුවන්, ශිෂ්‍යාධාරයක් ලැබෙන්න පුළුවන්, ඒ වගේ දේවල් අපිට ලැබෙන නිසා මේක ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රවලට ප්‍රශ්නපත්‍ර දෙකක් තියෙනවනේ. අද මම ওই දරුවන්ට කියලා දෙන්න යන්නේ ප්‍රශ්නපත්‍ර දෙකෙන් පළමු ප්‍රශ්න පත්‍රයට ලැබෙන ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඔය දරුවන්ට පළවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්නේ කොහොමද, උත්තර හොයාගන්නේ කොහොමද කියන ඒවා මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මාත් එක්ක එකතු වෙලා මම කියන දේවල් හොඳට අහගෙන මාත් එක්ක මේ ගණන් ටික හදන්නත් ඕනි. ශිෂ්‍යත්ව විභාගයේ ගොඩක් ළමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයට කැමති. ඔයාලත් එහෙම නේද? ඇයි ආස වෙන්නේ? ඒක කම්මැලි කමක් නැතුව කරන්න පුළුවන් නේද? ඒකේ උත්තර ඔක්කොම දීලා තියෙනවා. ඒ නිසා අපි උත්තරේ දන්නේ නැතත් මොකට හරි ඉරි ගන්නවා. එහෙම කියලා හිතන දරුවොත් ඉන්නවා. හැබැයි එහෙම හිතලා නම් හරියන්නේ නැහැ. මොකක්ද කරන්න ඕනි? ශිෂ්‍යත්ව විභාගයෙන් ජයග්‍රහණය කරන්න අපි හොඳට උත්තර ලියන්න ඕනි. ඊළඟට උත්තර දීලා තිබුණට අපිට කැමති උත්තර වලට ඉරි ගහන්න බෑනේ. නිවැරදි පිළිතුර හොයාගන්න ඕනි. නිවැරදි පිළිතුර හොයාගෙන ඒ යටින් තමයි දීලා තියෙන උපදෙස් අනුව උත්තරයට ඉරි ගහන්න ඕනි. ඉතින් දරුවනේ පළවෙනි ප්‍රශ්න පත්‍රය දෙවෙනි ප්‍රශ්න පත්‍රය වගේ නෙවෙයි. පළවෙනි ප්‍රශ්න පත්‍රය හදන්නේ ඔයාලගේ බුද්ධිය මනින්න. හිතලා බලලා වැඩ කරන්න ඕනි ළමෙක්ද කියලා හොයාගන්න තමයි ඒක තියෙන්නේ. ඒ ප්‍රශ්න ටිකෙන් මනින්නේ ඔයාලගේ දැනුම නෙවෙයි බුද්ධිය. දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් විෂය දැනුම තමයි මනින්නේ. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයට එන ගැටලු විසඳන්න නම් බුද්ධිමත් වෙන්න ඕනි. එනිසා ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍රයට ඇවිල්ලා තියෙන ඒ වගේ එයි කියලා හිතෙන ප්‍රශ්න කිහිපයක් පිළිබඳව තමයි මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද ඔයාලට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට මෙන්න මේ වගේ දේවල් සමහර විට අහුවෙලත් ඇති කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ගැටලු වලට නිවැරදිව උත්තරේ හොයාගන්න බැරුව කල්පනා කර කර ඉඳ සිදුණු අවස්ථාත් තියෙන්න පුළුවන්. මේවා පෙර අභ්‍යාස කරනකොට ඔබට සිදුවීති අත්දැකි. ඒ නිසා ඒවා විසඳන්නේ කොහොමද කියලා මම අද දරුවොත් එක්ක කතා කරනවා. හරි පුතේ, මම අද ඉස්සෙල්ලම කතා කරන්න යන්නේ සියවස හා දශකය සෙවීම පිළිබඳව. ඔය දරුවෝ දැනටමත් ඒක අහලා ඇති. සියවස කියන්නේ මොකක්ද? දශකය කියන්නේ මොකක්ද? යම්කිසි වර්ෂයක මේ දෙක හොයාගන්නේ කොහොමද? සමහර වෙලාවට සමහර දරුවන්ට මේක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේවට නිවැරදිව උත්තරය හොයාගන්න පුළුවන් දරුවොත් ඉන්නවා. ඒ නිසා මම අද මේ සියවස හා දශකය හොයන ආකාරය, ඒවට කොහොමද පිළිතුරු ලියන්නේ කියන එක කියලා දෙනවා. ඒ නිසා මම මුලින්ම දශකය කියන එක කියලා දෙන්නම්. දශකය කියන්නේ මොකද්ද? දශකය කියන්නේ 10ක්. අවුරුදු 10ක කාලයකට අපි දශකයක් කියලා කියනවා. අවුරුදු 10ක කාලයට දශකයක් කියලා කියනවා. එතකොට පළවෙනි දශකය, දෙවෙනි දශකය, තුන්වන දශකය, මෙන්න මේ ආකාරයට දශක 10ක් තියෙනවා. මේ 10ට කොයි කොයි කාල පරාසයන් අයිති වෙනවද කියලා මම ඉස්සෙල්ලම කියන්නම්. පළවෙනි දශකය. පළවෙනි දශකයට අයිති වෙනවා පුතේ 1ත් 10ත් අතර. 1ත් 10ත් අතර කාලය තමයි අයිති වෙන්නේ. අපි අවුරුදු ගත්තොත් පළවෙනි අවුරුද්දේ ඉඳලා 10වෙනි අවුරුද්ද දක්වා පළවෙනි දශකයට අයිති වෙනවා. දෙවෙනි දශකයට අයිති වෙන්නේ 11 සිට 20 දක්වා. 11 සිට 20 දක්වා. තුන්වෙනි දශකයට අයත් වෙනවා 21 සිට 30 දක්වා. 21 සිට 30 දක්වා. හතරවෙනි දශකයට අයත් වෙනවා 31 සිට 40 දක්වා. පස්වෙනි දශකයට අයත් වෙනවා 41 සිට 50 දක්වා. 41 සිට 50 දක්වා. හයවෙනි දශකයට අයිති වෙනවා 51 සිට 60 දක්වා. හයවෙනි දශකයට අයත් වන්නේ 51 ඉඳලා 60 දක්වා කාලය. ඊට හත්වෙනි දශකය. හත්වෙනි දශකයට අයිති වෙනවා 61 ඉඳලා 70 දක්වා කාලය. 61 ඉඳලා 70 දක්වා. අටවෙනි දශකය. අටවෙනි දශකයට 71 ඉඳලා 80 වෙනකම් කාලය අයිති වෙනවා. 71 ඉඳලා 80 වෙනකම්. නවවෙනි දශකය. නවවෙනි දශකයට අයිති වෙනවා 81 සිට 90 දක්වා. දහවෙනි දශකය. දහවෙනි දශකයට අවුරුදු 91 සිට 100 දක්වා අයිති වෙනවා. මෙන්න මේ මං කියපු කාල පරාසයන් තමයි එක් එක් දශකවලට අයත් වන්නේ. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු අපි දශක කිහිපයක් පිළිබඳව. පළවෙනි දශකය. පළවෙනි දශකයට අයත් වෙන්නේ මොන කාලයේද? එහෙනම් පළවෙනි දශකයට අයත් වෙන්නේ 1 සිට 10 දක්වා තියෙන කාලය. හතරවෙනි දශකය ගත්තොත් හතරවෙනි දශකයට අයත් වන්නේ 31 සිට 40 දක්වා කාලය. හත්වෙනි දශකය ගත්තොත් හත්වෙනි දශකයට අයත් වන්නේ 61 ඉඳලා 70 අතර කාලය. ඊට 10වෙනි දශකය ගත්තොත් 10වෙනි දශකයට අයත් වෙනවා 91 සිට 100 දක්වා. දැන් මම මෙහෙම උදාහරණ කීපයක් කරන් පෙන්නුවා. දැන් බලමු සංඛ්‍යාවක් විදිහට ගත්තොත් 27. 27 කියන සංඛ්‍යාව අයිති වෙන්නේ මොන දශකයට? දැන් මම ඉස්සෙල්ලා කියපු කාල පරාසයත් එක ගත්තොත් 27 අයිති වෙන්නේ 21ත් 30ත් අතරනේ. ඒතර 21ත් 30ත් අතර තියෙන්නේ 3වෙනි දශකය. 27 අයිති වෙන්නේ එහෙනම් 3වෙනි දශකයට. 32. 32කින් සංඛ්‍යාවේ මොන දශකයටද අයත් වෙන්නේ? 32 ලැබෙන්නේ කොතනටද? 32 තියෙන්නේ 4 වෙනි දශකයට. ඒතර 4 වෙනි දශකයට අයිති වෙන්නේ 31 ඉඳලා 40 වෙනකන්. 32 කියන්නේ ඒ අතර සංඛ්‍යාව. හරි. 56. 56 කියන සංඛ්‍යාව ගත්තම මොන දශකයටද අයිති වෙන්නේ? 56 අයිති වෙන්නේ 6 වෙනි දශකයට. 74. 74 අයිති වෙන්නේ මොන දශකයටද? 74 අයිති වෙන්නේ 8 වෙනි දශකයට. 95. 95 අයිති වෙන්නේ මොන දශකයට? 95 අයිති වෙන්නේ 10 වෙනි දශකයට. දැන් දුවේ පුතේ, මම මේ කියපු සංඛ්‍යාවත් එක්ක දශකය හොයන විදිය ඔය ළමයට පැහැදිලි කරන්න. එහෙනම් බලන්න, මම දැන් කිව්ව දශකය හොයනකොට යම් කාල පරාසයක්. ඒ කාල පරාසය තුල තියෙන සංඛ්‍යාව ඒ අදාළ දශකයට අයිති වෙනවා. එහ�නම් 27 කියන සංඛ්‍යාව ගත්තම ඒ 27 කියන සංඛ්‍යාව අයිති වෙන්නේ අපි 3 වෙනි දශකයට කියලා කිව්වා. 3 වෙනි දශකයට කියලා කිව්වා. එතකොට බලන්නකෝ, මේකේ 10 ස්ථානයේ තියෙන 2. එහෙනම් 2ට වඩා 1ක් වැඩි එක තමයි 3. එතකොට 3 වෙනි දශකය කියලා කියන්න පුළුවන්. හරි. ඊළඟට මම සියවස් මෙන්න මේ ආකාරයට සියවස් අයිති වෙන්නේ මොන කාල පරාසයන්ද කියලා ඉස්සෙල්ලම පැහැදිලි කරලා දෙනවා. ඒ ටිකත් හොඳට අහගන්න ඕන. ඊළඟට අපි ගැටලු ටිකක් විසඳනකොට වර්ෂ කිහිපයක සියවස් හා දශකයේ හොයනකොට මේක ඉතාමත්ම පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වෙයි කියලා ඔය දරුවන්ට දැනේ. ඒ නිසා මම කියන මේ සියවස් තියෙන්නේ, නැත්නම් සියවස කියන්නේ අවුරුදු 100ක කාලයකනේ. එතකොට පළවෙනි සියවසට අයිති වෙන්නේ මොන කාලයේද? අවුරුදු 1 සිට 100 දක්වා තමයි පළවෙනි සියවසට අයිති වෙන්නේ. ඒ වගේම අවුරුදු 101 සිට 200 දක්වා දෙවෙනි සියවසට අයිති වෙනවා. අවුරුදු 101 සිට 200 වෙනකම්. 200 වෙනකම් අයිති වෙන්නේ දෙවෙනි සියවසට. 3 වෙනි සියවස. 201 සිට 300 දක්වා. 201 සිට 300 දක්වා. ඊළඟට 4 වෙනි සියවස. 4 වෙනි සියවස අයිති වෙන්නේ 301 සිට 400 දක්වා. මේවා අවුරුදු වලින් ගන්නේ. එතකොට මේ මං කියන සංඛ්‍යා අවුරුදු වලින් වෙන්න ඕනි. ඊළඟට 5 වෙනි සියවස. 5 වෙනි සියවසට අයිති වෙන්නේ අවුරුදු 401 සිට 500 දක්වා. 401 සිට 500 දක්වා. 6 වෙනි සියවස. 6 වෙනි සියවසට අයිති වෙනවා 501 සිට 600 දක්වා. 6 වෙනි සියවසට අයිති වෙනවා 501 සිට 600 දක්වා. 7 වෙනි සියවස. 7 වෙනි සියවසට අයිති වෙනවා 601 සිට 700 දක්වා. 601 සිට 700 දක්වා. ඊට 8 වෙනි සියවස. 8 වෙනි සියවසට අවුරුදු 701 ඉඳලා 800 වෙනකම් කාලය අයිති වෙනවා. 9 වෙනි සියවස. 9 වෙනි සියවසට අයිති වෙන දරුවනේ 801 සිට 900 දක්වා කාලය. 801 සිට 900 දක්වා කාලය. ඊළඟට 10 වෙනි සියවස. 901 ඉඳලා අවුරුදු 1000ක් වෙනකම් කාලය අයිති වෙන්නේ 10 වෙනි සියවසට. දැන් සියවස් වලට අයිති කාල පරාසයන් කීපයක් කිව්වා. දැන් බලමු අපි දෙවෙනි සියවසට අයත් වෙන්නේ මොන කාල පරාසයද කියලා. දැන් කීපයක මතක නම් දෙවෙනි සියවස. එහෙනම් පුතේ දෙවෙනි සියවස කිව්වම 200ට අඩු වෙන්න ඕනේ. එහෙනම් 101 සිට 200 දක්වා තමයි දෙවෙනි සියවස තියෙන්නේ. ඊළඟට 5 වෙනි සියවස. 5 වෙනි සියවස ගත්ත ගමන් 500ට අඩු වෙන්න ඕනේ. 500 හෝ ඊට අඩු වෙන්න ඕනේ. එහෙනම් 401 සිට 500 දක්වා. 6 වෙනි සියවස. 6 වෙනි සියවස 501 සිට 600 දක්වා. හොඳට මතක තියාගන්න මෙතන තියෙන සංඛ්‍යාවට බිංදු දෙකක් එකතුලා ඊට වඩා අඩු ගාණක් වෙන්න ඕනේ. කියන්නේ 600 නම් 6 නම් 600ට බිංදු දෙකක් ආපම 600යි 600 ඉඳලා 501 වෙනකන්. නැත්නම් 501 ඉඳලා 600 වෙනකන්. ඔය කොයි කාලේ අතර ගන්නත් පුළුවන්. ඊළඟට 9 වෙනි සියවස්. 801 ඉඳලා 900 දක්වා කාලේ අයිති වෙනවනේ. හරි. දැන් එහෙනම් මම අවුරුදු කිහිපයක් කියනවා. 150 අයත්වන්නේ මොන සියවසටද? 150 අයත්වන්නේ දෙවැනි සියවසට. දෙවැනි සියවසට අයත් වෙන සංඛ්‍යා තමයි 101 ඉඳලා 200 දක්වානේ. එතකොට 150 තියෙන්නේ මෙන්න මේ අතර. ඊළඟට 220 අයිති වෙන්නේ මොන සියවසට? 220 අයිති වෙන්නේ 3වන සියවසට. 220 අයිති වෙන්නේ 3වන සියවසට. ඊළඟට 759 වර්ෂය. වර්ෂ 750ක් අයිති වෙන්නේ මොන මේකට? එතකොට අයිති වෙන්නේ 8වන සියවසට. වර්ෂ 759 කිව්වොත් අයිති වෙන්නේ 8වන සියවසට. 805 අයිති වෙන්නේ මොන සියවස? 805 අයිති වෙන්නේ 9වන සියවසට. ඉතින් දුවේ පුතේ දැම්මම මෙන්න මේ ආකාරයට සියවස් සහ දශකවලට තිබෙන කාල පරාසයන් ටික කිව්. හැබැයි ඒක මතක තියාගන්න ගමන් අපි මේව හොයන්නේ කොහොමද කියලා මතක් කරගන්නත් ඕනි. දැන් මම ඒකට උදාහරණ කිහිපයක් කියනවා. මේ උදාහරණවල කියන දේ හොඳට අහගෙන ඉඳලා ඔය ළමයි ඔය දරුවෝ ටික සියවස හා දශකය නිවර්දිව හොයාගන්න පුරුදු වෙන්න ඕනි. හරි. මම පුංචි ප්‍රශ්නයක් අහනවා. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කුමන වර්ෂයේදීද? ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කුමන වර්ෂයේදීද? හරි. ඔය ළමයි දැනටමත් උත්තරේ දන්නව ඇති. දන්නව නේද? එහෙනම් පොඩ්ඩක් මතක් කරගන්නකෝ. හරි. 1948. ඒක නේද? ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ 1948. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කුමන සියවසේ කුමන දශකයේද? ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කුමන සියවසේ කුමන දශකයේද? දැන් අපි ඒක හොයාගන්න ඕනි. දැන් ඒකට මම මෙන්න මෙහෙම ක්‍රමයක් කියනවා. පුතේ මේ 1948 කියන සංඛ්‍යාව කොලයක ලියාගන්න. ඊට පස්සේ මේ සංඛ්‍යාව හරි මැදින් දෙකට බෙදන්නකෝ. එක පැත්තකට 19 එන්න, අනිත් පැත්තට 48 එන්න. ඉලක්කම් දෙක දෙක වෙන්කරන්ඩ මැදින් ඉරක් ගහන්න. ඊට පස්සේ මම මේ දැන් කියන දේවල් කරන්න ඕනි. දැන් මේක බෙදාගත්තනේ. දැන් බලන්න පුතේ, දකුණු පැත්තේ තියෙන්නේ 48. වම් පැත්තේ තියෙන්නේ 19. ඔන්න ඔය දෙක හොයාගත්තට පස්සේ අපට පහසුවෙන් සියවසයි දශකයයි හොයාගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් මම ඒක පැහැදිලි කරන්නම් මෙහෙම. දැන් දුවේ පුතේ බලන්න, දකුණු පැත්තේ තියෙන 48නේ. 48 කියන්නේ එක ස්ථානයක් 10 ස්ථානයක් තියෙන සංඛ්‍යාව. එහෙනම් ඒකේ 10 ස්ථානයේ තියෙන ඉලක්කම බලන්න. 10 ස්ථානේ තියෙන්නේ 4. 1 ස්ථානේ 8. එහෙනම් 1 ස්ථානේ යම්කිසි ඉලක්කමක් සංඛ්‍යාවක් තියෙනවද? 10 ස්ථානේ තියෙන සංඛ්‍යාවට එකක් එකතු කරලා දශකය හදාගන්න පුළුවන්. 1 ස්ථානේ 1 සිට 9 තෙක් ඉලක්කම් තිබුණොත්, කුමන හෝ ඉලක්කම තිබුණොත් එතන වටිනාකමක් තියෙනවනේ. ඒ නිසා දහය ස්ථානයේ තියෙන සංඛ්‍යාව 4 4ට 1ක් එකතු කරලා 5වන දශකය කියලා මේක කියනවා. එහෙනම් 5වන දශකය. දැන් දශකය හොයාගත්තා. ඊළඟට අපි 100වස හොයමු. දැන් මම 100වස. ඒ පැත්තේ තියෙනවා අර මම ඉස්සෙල්ලා මුලින් බෙදා ගන්න කියපු එකේ වම් පැත්තේ 19. 19 තියෙනකොට ඒකට දකුණු පසින් යම් කිසි සංඛ්‍යාවක් තිබුණොත් 19ට එකක් එකතු කරලා අපට හදා ගන්න පුළුවන් 100වස. එහෙනම් 19ට දකුණු පැත්තෙන් 48 තියෙනවනේ. ඒ 48 තියෙන නිසා 19ට එකක් එකතු කරනවා. එතකොට 20යි. එහෙනම් මේ 100වස තමයි 20. 20වන 100වසේ 5වන දශකයට තමයි අයිති වෙන්නේ ශ්‍රී ලංකාව නිදහස ලැබූ වර්ෂය 1948 කියන්නේ 20වන 100වසේ 5වැනි දශකය. හරි. දැන් දූලා පුතාලට මම තවත් එකක් පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවට පෘතුගීසීන් පැමිණියේ 1505 දී. ශ්‍රී ලංකාවට පෘතුගීසීන් ආවේ කවදද? පරිසර පාඩමේදී හැම ඉගෙනගෙන ඇති. අපිලක් වැසියෝ පාඩම මතකයි නේද? ඔව්. එතකොට පෘතුගීසීන් පැමිණුනේ 1505. එතකොට එම වර්ෂයට අයත් 100වස හා දශකය අපෙන් අහනවා. ඔය දරුවන්ගෙන් අහනකොට මොකද්ද දෙන උත්තරේ? මම ඉස්සෙල්ලා කිව්වා 100වසයි දශකයයි හොයාගන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් බලමුකෝ. මම ඉස්සෙල්ලා කියපු ආකාරයටම 1505 ලියාගන්න. 1505 ලියාගෙන ඒක සමානව ඉලක්කම් දෙක දෙක දෙපැත්තට හිටින විදියට ඉලකින් වෙන් කරගන්න. දැන් ඔය දරුවන්ට ඉදිරිපසින් 15ත් දකුණුපසින් 0.5ත් යන ආකාරයට ඉලක්කම් බෙදලා ඇති. එහෙනම් මම දැන් ඉස්සෙල්ලම දශකය හොයා ගන්නවා. දැන් බලන්නකො මේකේ එක ස්ථානේ 5 තියෙනවා, 10 ස්ථානේ 0 තියෙනවා. 10 ස්ථානේ තියෙන්නේ වටිනාකමක් නැති අගයක් නැත්තම් ඉලක්කම. හරි. එහෙනම් දැන් 10 ස්ථානේ 0 තියෙන නිසා අපි බලන එක ස්ථානේ තියෙන්නේ 0ද නැත්නම් වටිනාකමක් තියෙන ඉලක්කමක්ද කියලා. එක ස්ථානේ තියෙන 5නේ. ඒ නිසා අපි 0ට 1ක් එකතු කරනවා. එතකොට 1යි. මෙතන 5 කියන්නේ පළමු දශකය. එහෙනම් ඔය දූලා පුතාලා තේරුණාද? 0 කියන්නේ වටිනාකමක් නැති වුණාට එක ස්ථානේ 5 තියෙන නිසා මේක පළමු දශකයට අයිති වෙනවා. ඒක හොයාගන්නේ 10 ස්ථානේ ඇති ඉලක්කමට එකක් එකතු කරනලා තමයි හොයාගන්නේ. එහෙනම් 0.5 කියන්නේ පළමු දශකයට අයිති වර්ෂයක්. දැන් අපි හොයාගමු 15. දැන් බලන්නකෝ 15 කියපුවාම 15ට දකුණු පැසින් යම් සංඛ්‍යාවක් තියෙනවා. තියෙන්නේ කීයද? තියෙන්නේ 5. 5 තියෙන නිසා අපි 15ට එකක් එකතු කරලා 100වස හදා ගන්නවා. 15ට එකක් එකතු කරපුවාම 16යි. එහෙනම් ශ්‍රී ලංකාවට පෘතුගීසීන් පැමිණියේ 16වන 100වසේ පළමු දශකයේදී. එහෙනම් 16වන 100වසේ පළමු දශකය කියලා අපිට ඒක උත්තරේ ලියන්න පුළුවන්. හරි. ඊළඟට මම තවත් එකක් දෙන්නම්. ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණියේ 2004 වර්ෂයේ. 2004 වර්ෂයේ තමයි සුනාමිය ආවේ. දැන් ඒක අයිති වෙන 100වසයි දශකයයි මොකක්ද? ඒක අයිති වෙන 100වසයි දශකයයි. එහෙනම් මම කියපු විදිහට ඔය දරුවෝ ටික දැන් බෙදා ගන්නකෝ. කොහමද? ඉස්සෙල්ලාම අපි 2004 ලියනවා. ඊට පස්සේ හරි මැදින් ඉලක්කම් දෙක දෙක වෙන් වෙන පරිදි බෙදා ගන්නවා. දැන් එක පැත්තක තියෙනවා 0.4, අනිත් පැත්තේ තියෙනවා 20. දැන් එහෙනම් අපි පළවෙනියටම දශකය හොයමු. 10 ස්ථානේ තියෙන බිඳුව. 1 ස්ථානේ 4 තියෙන නිසා බිඳුවට අපි 1ක් එකතු කර ගන්නවා. එතකොට පළමු දශකය කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට 20. 20ට දකුණු පැත්තේ 4 කියන වටිනාකම තියෙනවනේ. ඒ නිසා 20ටත් අපි 1ක් එකතු කරනවා. 21 වන සියවසේ පළමු දශකය කියලා අපිට ඒක හඳුනා ගන්න පුළුවන් වෙනවා. උත්තරය ලියන්න පුළුවන් වෙනවා. ඊළඟට 2000. මෙන්න මේක සමහර අයට ගැටලු ඇති වෙනවා. දැන් බලන්නකෝ පුතේ 2000 වර්ෂය ලියන්නකෝ. 2000 කියපුවාම 2.3යි. 2.3යි. දැන් ඒක බෙදන්න ඕනි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම කොටස් දෙකකට. කොටස් දෙකකට බෙදුවාන් පස්සේ වම් පැත්තේ තියෙනවා 20, දකුණු පැත්තේ තියෙනවා 0.2. දකුණු පැත්තේ තුරු වටිනාකමක් නැහැ. 1 ස්ථානයක් 0.1, 10 ස්ථානයක් 0.1. 100 ස්ථානයක් 0.1, 1000 ස්ථානේ විතරයි 2 තියෙන්නේ. එහෙ නිසා පුතේ මේ 0.2 යෙදුනොත් වර්ෂයකට. 0.2 යෙදුනොත් 10 වෙනි දශකයට තමයි ඒක අයිති වෙන්නේ. මම මුලින් කිව්වා නේද 10 වෙනි දශකයට අයිති වෙන්නේ 91ත් 100ත් අතර කියලා. ඔය දරුවන්ට මතක ඇති. 91ත් 100ත් කියපුවම 100 තියෙන අවසානට 0.2න්නේ. ඒ නිසා 100 සම්පූර්ණ වුණේ නැත්නම් 10 වෙනි දශකය ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි 0.2 තිබුණොත් හොඳට මතක තියාගන්න ඒක 10 වෙනි දශකය කියලා තමයි අපි හඳුන්වන්නේ. ඊළඟට බලන්න වම් පැත්තෙන් තියෙන 20. ඒතර 20 කියන සංඛ්‍යාවට අර බෙදුවට පස්සේ දකුණු පසින් තියෙන 0.2ක් වටිනාකමක් නැහැ. ඒ නිසා 20ට අපි කිසිවක් එකතු කරන්නේ නැහැ. 10 ස්ථානේ බිඳුව, 1 ස්ථානේත් බිඳුව. ඒ නිසා 10 ස්ථානෙන් තියෙන බිඳුවට එකක් එකතු කරන්නෙත් නැහැ. ඊළඟට 20 තියෙනකොට 20ට දකුණු පසින් ඉලක්කමක් නැති නිසා අපි 20ට එකතු කරන්නෙත් නැහැ. එහෙනම් මේකේ 2000 කියන්නේ 20 වෙන සියවසේ 10 වෙනි දශකය. දැන් 10 වෙනි දශකය 20 වෙන සියවසේ අන්තිම දශකය තමයි ඒ තියෙන්නේ. ඒක 2000 වර්ෂය ලැබුණොත් ඒ වගේ ලියන්න පුරුදු වෙන්න ඕන. හරි. ඊළඟට මම තවත් එකම එක සියවස හා දශකයේ සවන ගැටලුවක් කියනවා. 2020. එහෙනම් ඉක්මනට හොයන්නකෝ මේක. එහෙනම් පුතේ මේකට එන්නේ 20 ආපුවාම 1 ස්ථානයේ තියෙන බිඳුව. 10 ස්ථානයේ තියෙන 2. එහෙනම් අපි 2ට එකක් එකතු කරනවද නැද්ද? එකතු කරන්නේ නැහැ. 1 ස්ථානයේ පැති බිඳුව තියෙන නිසා වටිනාකමක් නැති නිසා 20 කියන්නේ 2 වෙනි දශකයට අයත් වර්ෂයක්. ඒ නිසා ඒක අපි 2 වෙනි දශකය කියලා කියනවා. ඒකේ වම් පැත්තේ බලන්නකෝ. වම් පැත්තේ තියෙන 20නේ. එතකොට 20ට අපි එකතු කරනවාද? ඔව්, ඒ පැත්තේ 20ට අපි එකතු කරන්න ඕනි. ඒ මොකද අපි අර ඉරෙන් බෙදාගත්තට පස්සේ දකුණු පැත්තේ තියෙන සංඛ්‍යාවක්නේ 20 කියලා. ඒ නිසා ඒ වම් පැත්තේ තියෙන සියවස හොයන පැත්තේ තියෙන 20ට අපි එකක් එකතු කරනවා. එහෙනම් 2020 කියන්නේ 21 වෙනි සියවසේ 2 වෙනි දශකය. දැන් එහෙනම් මම වර්ෂ කිහිපයක් කියනවා. ඔය දරුවෝ ඉක්මනට උත්තර හොයලා කියන්න ඕනි. 1900. එහෙනම් ඉක්මනට හිතන්නකෝ. 1900. ඒක අයිති වෙන සියවස මොකද්ද? සියවස තමයි 19 වෙනි සියවස. දශකය 10 වෙනි දශකය. හරි, මම තවත් එකක් කියනවා. 2011 අයිති වෙන්නේ මොන සියවසටද? හොයාගත්තද? එනං උත්තර දෙන්න බලන්න. මං කියන උත්තරේ හරිද කියලා බලන්නත් ඕනි. 2011 අයිති වෙන්නේ 21 වන සියවසට. මොන දශකයටද අයිති වෙන්නේ? දෙවෙනි දශකයට. 2024. 2024 අයිති වෙන්නේ මොන සියවසට හා මොන දශකයටද? 2024 අයිති වෙන්නේ 21 වෙනි සියවසේ 3 වෙනි දශකයේ. 21 වෙනි සියවසේ 3 වෙනි දශකයේ. තව එකම එකක් කියන්න. මේකත් බලන්නකෝ. 1999. 1999 අයිති වෙන්නේ මොන සියවසේ මොන දශකයටද? එහෙනම් මම උත්තරේ දෙන්නම්. 20 වන සියවසේ 10 වෙනි දශකයට තමයි එක අයිති වෙන්නේ. හරි. එහෙනම් පුතේ දැන් මේ ආකාරයට අභ්‍යාස කරලා ඔයාලට කැමැති වර්ෂ කීපයක් ලියලා දශකයේ හා සියවස හොයාගන්න පුරුදු වෙන්න ඕනි. ඊළඟට මම තවත් ඔය දරුවන්ට වෙනත් ආකාරයේ ගැටලුවක් ඉදිරිපත් කරන්නම්. එතකොට මාස, දවස්, ඒ වගේම ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම මෙහෙම කියන්නම් පුතේ. මේක අහගන්නකෝ. එතකොට සතියේ දවස් කීයක් තියෙනවද? සතියේ දවස් තියෙනවා 7ක්. එක පිළිවෙලට මතක තියාගන්නත් ඕනේ. සඳුදා, අඟහරුවාදා, පදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඊළඟට අපෙන් ප්‍රශ්න අහනකොට මේ දවස්වල අද, හෙට, අනිද්දා, ඒ වගේ දවස් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අද, ඊයේ, පෙරේදා එන්නේ වගේ ආපස්සට අපට ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ නිසා අද කියන්නේ කවදද? හෙට කියන්නේ කවදද? ඊයේ කියන්නේ කවදද? මෙන්න මේවා ටික අපි දැනගෙන ඉන්න ඕනි. මම දැන් ප්‍රශ්නයක් අහනවා. අද සඳුදාය පෙරේදා කවදද? අද සඳුදාය පෙරේදා කවදද? එහෙනම් අද සඳුදා නම් ඊයේ කවදද? ඊයේ ඉරිදා. පෙරේදා ඉන්නේ ඉරිදාට ඉස්සරින් දවස. එහෙනම් සෙනසුරාද. අද සඳුදා නම් පෙරේදා සෙනසුරාද. අද සඳුදාය අනිද්දා කවදාද? අද සඳුදා, හෙට අඟහරුවාදා, අනිද්දා බදාද? අද සඳුදා නම් අනිද්දා බදාද? පෙරේදා සෙනසුරාදාය අනිද්දා කවදාද? දැන් ඊට වඩා ටිකක් සංකීර්ණයි. පෙරේදා දීලා අහන්නේ අනිද්දා. දැන් අපිට පුතේ මේ වගේ එකක් දුන්නොත් අපිට කොලයක් අරගෙන මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. අද කිනකී අයන්න. මේක අකුරු වලින් ලියාගත්තත් ඇති නැත්නම් වචන ටික ලියා ගන්නව නම් ඒත් ගැටලුවක් නැහැ. හරි. අද කි වම් පැත්තට ලියන්න ඊයේ පෙරේදා ඉදිරියට. අද කියන තැනදලා මේ වම් අත පැත්තට ලියන්න ඕනි ඊයේ. ඊයේ කියන එකට මම පැත්තෙන් පෙරේදා කියලා ලියා ගන්න. එතන දකුණු පැත්තෙන් ලියා ගන්න පුළුවන් හෙට අනිත්. දැන් එතකොට මෙන්න මේ පිළිවෙලට ඔබේ මේ දවස් ටික ලියලා පෙරේදා, ඊයේ, අද, හෙට, අනිත්. දැන් අපිට පෙරේදා දීලා තියෙනවානේ. පෙරේදා සෙනසුරාදා. එහෙනම් ඊළට පස්සේ දවසේ ඉරිදා. ඊට පස්සේ දවස සඳුදා. ඒ කියන්නේ අද සඳුදා. හෙට අඟහරුවාදා, අනිත්දා බදාදා. දැන් දුල පුතාලට තේරෙන්න ඇති කියලා මම හිතනවා. හරි. එහෙනම් ඒ විදිහට අපි ලියාගෙන ගණිත ගැටලු මෙන්න මේ දින ආකාරයෙන් ඉනේවා විසඳන්න ඕනේ. ඔය දරුව දැක්කද 2018 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ගාණක් ඇවිල්ලා තියෙනවා. 2018 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ගාණක් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න අංකය මං කියන්නේ 18. 18 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙන්න මෙහෙමයි පුතේ. පෙරේදා බදාදාය අමරගේ උපන්දිනයේ යෙදී ඇත්තේ අනිද්දාටය. අමරගේ උපන්දිනයේ යෙදී ඇති දවස කුමක්ද? පෙරේදා බදාදාය අමරගේ උපන්දිනයේ යෙදී ඇත්තේ අනිද්දාටය. අර මම ඉස්සෙල්ලා පැහැදිලි කළ ආකාරයටම තමයි මේක අහලා තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනි? අපි අර ඉස්සෙල්ලා මම ලියාගත්ත විදිහටම ලියාගන්න ඕනි. අද ඊට ඉදිරිපසින් ඊයේ ඊට ඉදිරිපසින් පෙරේද ඊළඟට දකුණු පැත්තෙන් හෙට අනිත් මෙන්න මේ ටික ලියාගත්තම මෙන්න මේ ආකාරයට ලියලා තියෙනවද බලන්න. ඉස්සෙල්ලාම තියෙනවනේ පෙරේද, ඊල්, ඊයේ, අද, හෙට, අනිද්ද. දැන් ලියාගත්තට පස්සේ පෙරේද දීලා තියෙනවනේ. පෙරේද කවදද? ප්‍රශ්නේ තියෙන්නේ බදාද කියලා. එහෙනම් පෙරේද බදාද නම් ඊයේ බ්‍රහස්පතින්ද, අද සිකුරාදා, හෙට සෙනසුරාදා, අනිද්ද ඉරිදා. එහෙනම් අමරගේ උපන්දිනේ තියෙන්නේ ඉරිදා. මෙන්න මේ විදිහට ලියාගත්තොත් ඔය දරුවන්ට ඉතාමත්ම ඉක්මනින් නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන් වෙනවා. ඊළඟට මාස. මාස වලිමුත් ප්‍රශ්න අහන්න පුළුවන්. මාස කීයක් තියෙනවද පුතේ අවුරුද්දට? අපි ඔක්කොම දන්නවනේ අවුරුද්දට මාස 12ක් තියෙනවා කියලා. මේ මාස 12ම එකම දින ගණනකින් අවසන් වෙනවද? එකම දින ගණනකින් අවසන් වෙන්නේ නැහැ. සමහර මාස දින 30යි, සමහර මාසවල 31යි. පෙබරවාරි මාසේ 28යි. අධික අවුරුද්දක් නම් පෙබරවාරි මාසේ 29න් ඉවර වෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනි අවුරුද්දේ දින අවුරුද්දේ 31ක් තියෙන මාස මොනවද, 30ක් තියෙන මාස මොනවද කියලා. දැන් මම කියන්නම්. මාස ටික පිළිවෙලට කියනකොට එකක් අර එකක් ගිහිල්ලා ජූලි වලට ඇවිල්ලා එතන ජූලි අගෝස්තු දෙකම 31න් ඉවර වෙන්නේ. ආයේ එක අර එකක් යනවා. මම මෙහෙම කියනවා. ජනවාරි, මාර්තු, මැයි, ජූලි, අගෝස්තු, ඔක්තෝබර්, දෙසැම්බර්. මෙන්න මේ මාස ටික දින 31කින් ඉවර වෙනවා. පෙබරවාරි, අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. පෙබරවාරි 28න් අනිත් ඒවා 30න්. මෙන්න මෙහෙම තමයි ඉවර වෙන්නේ. දැන් ඊළඟට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම අහනවා. ජනවාරි පළමුවෙනිදා ඉරිදා දවසේ. ජනවාරි 25වෙනිදා කවදාද? ජනවාරි පළමුවෙනිදා ඉරිදා දවසකි. ජනවාරි 25වෙනිදා කවදාද? එතකොට අපිට ලියන්න පුළුවන් පුතේ ජනවාරි 1වෙනිදා කවදාද? ජනවාරි 1වෙනිදා ඉරිදා. එහෙනම් අපි සතිය දවස් ටික පිළිවෙලින් එක එක අකුරෙන් හරියට ඉක්මනට ලියා ගන්න පුළුවන්. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා කියලා. ඒ ලියාගෙන ඉරිදා එක දානවා. ඊට පස්සේ ඊළඟ ඉරිදා තව 7ක් එකතු කරලා දාන්න. ඊට යටින් 8යි. 8ට 7ක් එකතු කරලා ඊළඟ ඉරිදා ගන්න 15යි. ඊළඟ ඉරිදා 15ට 7ක් එකතු කරන්ඩ 22යි. ඒතර 22 ඉරිදා, 23 සඳා, 24 අඟහරුවාදා, 25 බදාදා කියලා අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. 25 7ෙන් බෙදන්න. 25 7ෙන් බෙදපුවාම පුතේ 3යි ඉතිරි 4ක් එනවා. 7 3 21යිනේ. 21ෙන් 25ෙන් 21ක් අඩු වුනම 4ක් ඉතුරුනවා. එතකොට එකක් ඉතුරුනොත් අපි කියපු දවසම පටන් ගත්ත දවස අපි ඉරිදාගෙන පටන් ගත්තේ මේ මාසේ. ඉරිදා 1, සඳා 2, අඟහරුවාදා 3, බදාදා 4. එහෙනම් 25 එන්නේ බදාදා දවසක කියලා අපිට ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මාර්තු 3 වෙනිදා බදාදා දවසේ. අප්‍රේල් 22 කවදාද? ඔන්න මම දැන් මෙන්න මේ මාස දෙකක් අතර දවස් ගන්න හොයන එක තමයි මම මේ කියන්නේ. එතකොට මාර්තු 29 කියන්නේ මාර්තු මාසෙට දවස් 29ක් තියෙන පුතේ 1යි 2යි පහ වෙලානේ. දැන් 3 වෙනිදා ඉඳලානේ මෙතන කිව්වේ මාර්තු 3 වෙනිදා බදාදා දවසේ. එහෙනම් මාර්තු මාසේ 1 2 ගෙවිලා ඉවරයි. 3 වෙනිදා ඉඳලා 31 වෙනකම් මාර්තු මාසෙට තව දවස් 29ක් තියෙනවා. අප්‍රේල් මාසේ 22 වෙනිදා හොයන්න ඕන නිසා අප්‍රේල් මාසෙත් දවස් 22ක් තියෙනවා. ඒ දෙක එකතු කරපුවාම පුතේ 52යි. දැන් 51 මම ඉස්සෙල්ලා කියපු විදිහට 7ෙන් බෙදන්න. එතකොට අපිට ලැබෙනවා 7යි ඉතිරි 2ක් කියලා. එහෙනම් අපි මාර්තු 3 බදාද කියලානේ කිව්වේ. එහෙනම් බදාද කියන්නේ එතන අපි ගාන පටන් ගන්න දවස බදාද නම් බදාද 1, බ්‍රහස්පතින්දා 2. එහෙනම් අප්‍රේල් 22 එන්නේ අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්දා දවසක්. ඊළඟට මම මෙහෙම ගානක් කියන්නම් පුතේ. 2017 පළවෙනි ප්‍රශ්න පත්‍රය ආපු ගානක්. දින 31ක් සහිත මාසයක අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දින 5 බැගින් නැත. එම මාසයේ 24 වෙනි දවස කුමක්? ඔන්න දින 31ක් තියෙන මාසයක අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා කියලා දින 5ක් තියෙනවා කියලා ප්‍රශ්නයක් අහතියි. එතකොට මේ මාසේ 24 වෙනිදා කවදද කියලා. එහෙනම් ඒ ගානට පිළිතුරු හොයාගන්න පුළුවන් පුතේ මෙන්න මේ ක්‍රමයට. හරි ඉස්සෙල්ලා සතියේ දවස් ටික අපි ලියාගත්තානේ. සඳ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාද, සෙනසුරාද, ඉරිදා කියලා දවස් 7 නම් ටික ලියාගෙන එක අකුරක් හොලියාගන්න. එතකොට මෙහෙම සතියට මාසෙකට දවස් 5 බැගින් තියෙනවා නම් දවස් 3ක් අනිවාර්යයෙන් මෙතන ඉස්සෙල්ලම තියෙන දවස එන්නේ පළවෙනිද. මෙතන ඉස්සෙල්ලම තියෙන අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා. එහෙනම් මෙතන පළවෙනියටම තියෙන දවස තමයි අඟහරුවාදා. අඟහරුවාදා 1, බදාදා 2, බ්‍රහස්පතින්දා 3. එහෙනම් මම ඉස්සෙල්ල කියපු ආකාරයට මෙන්න මේ පළවෙනි දවස හොයාගත්තට පස්සේ 5ට 5ට එකතු කරගෙන යන්න පුළුවන්. 7 ගාන එකතු කරන්න. අඟහරුවාදාට 1යි, ඒකට 7ක් එකතු කරපුවාම 8යි, ඒකට 7ක් එකතු කරපුවාම 15යි, 15ට 7ක් එකතු කරපුවාම 22යි. ඒතකොට 22 එන්නේ අඟහරුවාදා දවසක්, 23 බදාදා, 24 තමයි බ්‍රහස්පතින්දා දවස එන්නේ. එහෙනම් 24 වෙනි දවස බ්‍රහස්පතින්දා කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට මාසයක සමහර මාසවල දවස් 5ක් තියෙන දවසුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කියපු ගාන වගේ. ජනවාරි මාසයේ ගත්තොත් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. 2021 ජනවාරි මාසයේ ගත්තොත් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දවස් 5 බැගින් තියෙනවා. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දවස් 4 බැගින් තියෙනවා. ඔය දාරුව කැලෙන්ඩරයක් එහෙම අරගෙන මෙන්න මෙහෙම තියෙනවා බලන්න ඕනි. ඊළඟට මම තවත් දෙයක් වලමන්ට කියන්න පුතේ. මේ සතියේ තියෙන දවස් ටිකේ දින තියෙනවනේ. ඒ දිනවල එකතුවන් තියෙනවා. එතකොට යම්කිසි මාසයක දවස් 5ක් තියෙනවා. උදාහරණ සඳුදා දවස් 5ක් තියෙනවා නම් පළවෙනි සඳුදා 1 නම් ඒ සඳුදා දවස්වල එකතු වෙන්නේ 75යි. අඟහරුවාදා 2 නම් අඟහරුවාදා දවස්වල එකතු වෙන්නේ 80යි. බදාදා 3 නම් මුල්ම දවස බදාදා 3 නම් ඒ දවස්වල එකතු වෙන්නේ 85යි. ඒක මතක තියාගන්න ඕනි. දැන් මම පුතේ පොඩි ගැටලුවක් කියනවා. එක්තරා මාසයක බ්‍රහස්පතින්දා දින 5ක් ඇත. එම දිනවල එකතුව 75කි. එම මාසයේ අවසාන බ්‍රහස්පතින්දා දිනය කීයද? දැන් මම ඉස්සෙල්ලා මිට සුළු මොහොතකට කලින් කිව්වනේ පුතේ, සතිය මාසයක පළවෙනිදා දවසේ 1, නැත්නම් පළවෙනිදා දවස අඟහරුවාදා නම් අඟහරුවාදා දවස් 5ක් මේ මාසෙට තියෙනවා නම් එකතුව 75යි කියලා කිව්වනේ. ඉන්නේ ඒ වගේ ප්‍රශ්නක් තමයි මෙතන අහන්නේ. බ්‍රහස්පතින්දා දවස් 5ක් තියෙනවලු, එකතුව 75යි. එහෙනම් එම මාසේ අවසාන බ්‍රහස්පතින්දා දිනය කවදද කියලා අහන්නේ. පළවෙනි බ්‍රහස්පතින්දා 1, දෙවෙනි බ්‍රහස්පතින්දා 8, තුන්වෙනි බ්‍රහස්පතින්දා 15, හතරවෙනි බ්‍රහස්පතින්දා කීයද? 22, පස්වෙනි බ්‍රහස්පතින්දා 29. එහෙනම් 29 තමයි උත්තරය එන්න ඕනි. තවත් ප්‍රශ්නයක් අහනවා. දින 31කින් අවසන් වන මාසයක 31 වෙනිදා ඉරිදා දවසයි. එම මාසේ ඉරිදා දිනවල එකතුව වන්නේ. දැන් බලන්නකෝ. මාසයක අවසාන දවස ඉරිදා. දිනේ 31. 31 ඉරිදා නම් එම මාසවල එකතුව. දැන් බලන්නකෝ පුතේ, වැඩිම අගේ මාසයේ තියෙන වැඩිම අගේනේ 31 කියන්නේ. එහෙනම් දවස් 5ේ වැඩිම එකතුව මම කිව්වේ 85. ඔය දරුවෝ කැලෙන්ඩරයක් අරගෙන මෙන්න මේවා බලන්න. මාසෙ සමහර දවස් මාසවල සමහර දවස් 5ක් තියෙනවා, සමහර දවස් 4ක් තියෙනවා. ඒ වගේ එකතුව කීයද කියලා බලන්න ඕනි. ඊළඟට අධික අවුරුද්ද, සාමාන්‍ය අවුරුද්ද. අධික අවුරුද්ද කියන්නේ පුතේ දවස් 360. සාමාන්‍ය අවුරුද්ද කියන්නේ දවස් 365ක් තියෙනවා. අධික අවුරුද්ද කියන්නේ 366ක් තියෙනවා. අධික අවුරුද්දක් කියලා අපි දැනගන්නේ පුතේ යම් කිසි වර්ෂයක් හතරෙන් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක්. අධික අවුරුද්දක් ලැබෙන්නේ අවුරුදු හතරෙන් හතරට. ඒ නිසා වර්ෂයක් ඉතිරි නැතුව හතරෙන් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක් විදිහට ගන්නවා. එතකොට පුතේ සම්පූර්ණ වර්ෂයෙන්ම බෙදන්නේ නැතුව අපට අවසාන ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම් ඉතිරි නැතුව ඒක අධික අවුරුද්දක් කියලා අපට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මම තවත් දෙයක් කියන්නම් පුතේ. අපි දන්නවනේ ජනවාරි 1 තමයි අවුරුද්දේ පළවෙනි දවස. ඒ වගේම දෙසැම්බර් 31. දෙසැම්බර් 31 තමයි අවුරුද්දේ අවසාන දවස. සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 ඉරිදා නම් දෙසැම්බර් 31ත් ඉරිදා. සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 ඉරිදා නම් දෙසැම්බර් 31ත් ඉරිදා. අධික අවුරුද්දක ජනවාරි 1 ඉරිදා නම් දෙසැම්බර් 31 සඳුදා. ඒ එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ අධික අවුරුද්දට 1 දවසක් වැඩි වෙනවා. ඒ නිසා අවුරුද්දේ ආරම්භක දවසයි අවසාන දවසයි අතර 1 දවසක පරතරයක් තියෙනවා. එහෙනම් දුවේ පුතේ අද ඔබ වර්ෂ කිහිපයක ජනවාරි 1 සහ දෙසැම්බර් 31 හොයලා බලන්න. එතකොට ඔබට තේරෙයි මම කියපු දේ ඉතාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙයි. 2019 කියන්නේ සාමාන්‍ය අවුරුද්ද. ජනවාරි 1 කියන්නේ අඟහරුවාදා, දෙසැම්බර් 31 කියන්නේ අඟහරුවාදා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් 2019 ජනවාරි 1 අඟහරුවාදා දිනේකි. 2020 ජනවාරි 1 කවදාද? එහෙනම් පුතේ සාමාන්‍ය අවුරුද්දක් තමයි 2019 කියන්නේ. 2019 ජනවාරි 1 අඟහරුවාදා නම් 2019 දෙසැම්බර් 31ත් අඟහරුවාදා. ඒතකොට 2020 ජනවාරි පළවෙනිදා ඉන්නේ බදාදා දවසක්. අපි උදාහරණයක් විදිහට අධික අවුරුද්දක් ගමු. 2020 ජනවාරි 1 කියන්නේ බදාදා නම් දෙසැම්බර් 31 කියන්නේ බ්‍රහස්පතින්ද? එහෙනම් 2020 ජනවාරි 1 බදාදා නම් 2021 ජනවාරි 1 කියන්නේ සිකුරාදා දවසක්. මෙන්න මේ ආකාරයට පුතේ දින සති ඒවා පිළිබඳ තියෙන ගැටලුත් ඔබ සොයලා බලලා ඉදිරිපත් ඒවට උත්තර හොයාගන්න ඕනි. එහෙම හොයවුවොත් ඔබට පුළුවන් වේවි ඉතාමත්ම පහසුවෙන් ශිෂ්‍යත්ව විභාගයේදී මේ දවස් පිළිබඳ, මාස පිළිබඳ, වර්ෂ පිළිබඳ එන ගැටලු වලට ඉතාමත්ම හොඳින් පිළිතුරු සපයන්නට. එහෙනම් දුවේ පුතේ අද මම ඔබෙන් සමු ගන්නවා නැවතත් දිනයක ඔබත් සමග ගණිත පාඩමකින් හමු වෙන තුරු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ පහේ හපනුන්ට ගණිතය පාඩම කියලා දුන්නේ පස්සර ඉසිපතන විද්‍යාලයේ ගාමිණී ගුණසේකර ගුරුපියාණන්.
ඌවේ කුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතිය දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.